මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
යමං වදාමි සං වදේසු නමස්කාරේතු. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවාර්ථමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං තත්වා අප්පමාදේන සම්පාදේ සම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ධේනූපමං කායමිමං විදිස්වා මරීචි ධම්මං අභිසම්බුධානෝ චෙත්වාන මාරස්ස පපුප්පකානි අදස්ස නං මච්චු රාජස්ස ගච්ඡේති. සදහවත් පින්නතුනි, අමෘත මහා නිර්වාණය, අමා මහ නිවන හැම බෞද්ධයෙකුගේම උතුම්ම ප්‍රාර්ථනාවයි, පරමාර්ථයයි. මේ අමෘත කියන වචනය හැම කෙනෙකුගේම කනට ප්‍රියයි. හැම කෙනෙක්ම මේ අමෘත කියන වචනයට මේ තරම් ප්‍රිය බවක් දක්වන්නේ මක් නිසාද? මේ ලෝකේ උපදින හැම සත්වයෙකුටම මුහුණ දෙන්න සිදුවෙන මරණය පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයට විසඳුමක් මේ අමෘත කියන වචනය තුල පෙනෙන නිසායි, හැඟෙන නිසායි. මනුෂ්‍යයන්ට පමණක් නොවේ, දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා ප්‍රිය වචනයක් අමෘත කියන එක. ඒ කියන්නේ කල්ප ගණන් හිටියත් කවදා හරි එයින් නැති වෙන්න වෙනවා, චුත වෙන්න වෙනවා, මැරෙන්න වෙනවා. අන්න ඒක නිසා මේ අමෘත කියන වචනය බොහොම ප්‍රියමනාප වචනයක්. එතකොට මේ අපි මේ ලෞතුරා බුදු පියාණන් වහන්සේට අපි මේ ගරු කරන්නේ මක් නිසාද? මේ තරම් මේ ලෝකයා, දෙවි මිනිසුන් සහිත ලෝකයා බලාගෙන සිටිය මේ මරණය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ නිසායි. ඒකට තමයි අමා මහ නිවන කියලා කියන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ මාර පරාජය කළ බව අපි දන්නවා. මේ මාර පරාජය කළා කියන එකේ තේරුම මොකද? බුදු පියාණන් වහන්සේ සොයාගත්ත මාරයාට නොපෙනෙන තැනක්, මාරයාට හසු නොවන තැන. ඒකට තමයි මේ නිර්වාණ ධාතුව කියලා කියන්නේ, අමා මහ නිවන කියලා කියන්නේ. අසංඛත ධාතු ආදී වචන වලින් හඳුන්වන්නේ. මාරයාට නොපෙනෙන, මාරයාට දකින්න බැරි විදිහේ යම්කිසි ලෝකෝත්තර තත්ත්වයකට හිත පමුණුවා ගැනීමෙන් තමයි මරණය ජයගන්නේ. බුදු පියාණන් වහන්සේ ඒ අමෘතත්වය, අමෘත මහා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත්ත පමණක් නෙවෙයි, ලෝකයාට ඒ තත්වයට පැමිණීමට තම තමන්ගේ චිත්තසංතානය තුල මාර පරාජය කරලා ඒ අමෘත තත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අදාළ උපකාර වන උපදේශ මේ ධර්මයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් අපි මේ අද මාතෘකා කළ ගාථාවේ දැක්වෙන්නේ ඉතාම කෙටියෙන් මේ අමෘත තත්වයට සිත පමුණුවා ගැනීමට උපකාර වන විදර්ශනා උපදේශ. මේ ගාථා ධර්මයේ දේශනා කරන්ට යෙදුනේ බුදු පියාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ඈත කැලෑවකට විදර්ශනා වඩන්න ගිය එක්තරා සංඝයා වහන්සේ කෙනෙකුටයි. ඒ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන එහෙම කැලෑවකට ගිහිල්ලා බොහොම මහන්සියලා භාවනා කළ නමුත් රහත් වෙන්න බැරි වුණා. පස්සේ හිතාගත්තා මම නැවතත් බුදු පියාණන් වහන්සේ හමු වෙලා කමඨහන සුද්ධ කරගන්න ඕන, විශේෂ උපදෙස් ගන්න ඕන කියලා හිතාගෙන දුරුමඟ ගෙවාගෙන එන අතරේ දුටුවා මිරිඟුවක්. ග්‍රීෂ්ම කාලයේ දැන් මේ වගේ මේ පායන කාලවල කෙනෙකුට දකින්න පුළුවන් දෙයක් තමයි මිරිඟුව කියන එක. අර පොළොවෙන් උඩට වාෂ්ප වගේ වතුරක් ගලන්න වගේ පෙනෙන ඒ දර්ශනය. මේක දැකලා මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා, මේ මගේ මේ ආත්ම භාවයත් මේ කයත් මිරිඟුවක් වගේ කියලා. මේක මිරිඟුව කියන එක ඈත තියෙන වගේ ඇත්ත දෙයක්, අල්ලගන්න පුළුවන් දෙයක් හැටියට පෙන්වනවා. නමුත් මේ මිරිඟුවේ ස්වභාවය ළඟට ගියාම ඒක නැහැ. අන්න ඒ වගේ දැන් මෙතන මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයටම මෙතන මේ ස්වාමීන් වහන්සේට පෙනුණා මේක මිරිඟුවක් කියලා. මේ ශරීරයේ ඒ පෙනෙන ආකාරය නෙවෙයි ඇත්ත වශයෙන් තිබෙන්නේ. එතෙන්ට මේ ඇතිවීම නැතිවීම ස්වභාවයයි. ඇති වෙන තැනට ගිහිල්ලා බලනකොට එතනින් නැති වෙනවා ඊළඟට. ඊළඟට ඒ විදිහට මිරිඟුව ගැන හිත හිතා ඇවිල්ලා අකිරවතී නමැති ගඟ ළඟට පැමිණලා ඒ කයේ වෙහෙස ගිමන් නිවා ගන්න දැන් පහසු වෙලා ගඟේ වතුර බොහොම වේගයෙන් ගලන තැනක ගහක් යට සංසුන්ව ඉඳගෙන බලාගෙන හිටියා මේ ගඟේ සැඳ වතුර පාරට පෙන පිඬු හැදි හැදි නැති වෙලා යන ආකාරය. මේකත් ඒ ස්වාමීන් වහන්සේට කමඨහනක් වුණා. කල්පනා කළා මේ මගේ රූපය, මේ ශරීරය, මේ කය, ආත්ම භාවය මේකත් පෙන පිඬක් වගේ. කියලා ඒ ගැන කල්පනා කරන අවස්ථාවේදී ඔන්න බුදු පියාණන් වහන්සේ සාමාන්‍ය බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥානෙනි බලාගෙන සිටිනවා Taman මේ කමඨහන් දුන්න සංඝයා වහන්සේලා ගේ සිතාචාරය සිත වැඩ කරන ආකාරය බුදු පියාණන් වහන්සේට පෙනුණා දැන් මේ ස්වාමීන් වහන්සේගේ මේ නමගේ සිත මෝරලයි තියෙන්නේ කියලා අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ එපෙණී සිටලා ඒ තමන්ගේ ගන්ධ කුටියේදීම බුදු පියාණන් වහන්සේ මේ සංඝයා වහන්සේට ඇති වුණු සිටිවිල්ල දැකලා ඉදිරිපිට පෙනී සිටලා අර අපි කලින් ප්‍රකාශ කළ ධාතහ ධර්මයේ වදාලා තේනූපමං කායමිමං විදිත්වා මරීචි ධම්මං අභිසම්බුද්ධානෝ චෙත්වාන මාරස්ස පපුප්පකානි අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. ඒ සංඝයා වහන්සේට ඇති වුණු ඒ ස්වාමීන් වහන්සේට ඇති වුණු විදර්ශනා පිළිබඳ අදහස ඒක සහතික කරමින් ඒක ඇත්තයි කියන එක හැඟීම දීමින් තවත් ධෛර්යවත් කරමින් බුදු පියාණන් වහන්සේ වදාලා මේ කය පෙන පිඬකට උපමා කළ හැකි බව දැනගෙන පේනූපමං කායමිමං විදිත්වා මරීචි ධම්මං අභිසම්බුද්ධානෝ මේ ශරීරයේ ඇති මිරිඟු ස්වභාවය නුවණින් වටහාගෙන හරියාකාර තේරුම් අරගෙන චෙත්වාන මාරස පපුප්පකානි කෙලස් මාර්යා විදින මල් සැර එන්නත්නම් මලින් සැරසූ මල් තුඩක් සහිත ඊතල් පහර කපා හරිමින් අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. මෘත්‍යු රාජයා මාර්යා මාර්යාගේ දර්ශනයට දර්ශනපතියට හසු නොවන තැනකට යන්න කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ උපදේශයක් දුන්නා. ඒ උපදේශය අහලා අර ස්වාමීන් වහන්සේගේ විදර්ශනා ඥාන මෝරලා ගිහිල්ලා පිලිස්සින් දියාපත් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණු බව සඳහන් වෙනවා. එතකොට මේ ආශ්‍රයෙන් අපි මේ ගාථාව ආශ්‍රයෙන් මේකේ ඇති ධර්මකාරණා තේරුම් කරන්න උත්සාහ කරමු. මේ කය පෙන පිඬකට උපමා කිරීම බුදු පියාණන් වහන්සේ රූපය පෙන පිඬකට උපමා කරලා තිබෙනවා. මේක කොයිතරම් සහේතුකද හේතු සහිතවද කියන එක අපි ටිකක් කල්පනා කරලා බලමු. මේක එකක්ම බුදු පියාණන් වහන්සේ ඒ රූපය පෙන පිඬකට උපමා කළේ ඒක ගැන හිතන්න හිතන්න ගැඹුරට හිතන්න හිතන්න කෙනෙකුන් මේ නිර්වාණයට ලං වෙනවා කියලා. දැන් පෙන පිඬක් කියන එක අර වේගයෙන් ගලා යන වතුර පාරක මොකක් හරි හිර වුණාම දීකොටයක් එහෙම අර කුණු කන්දල් ආදී එකතු වෙලා වතුරෙන් ඒවා ගලාගෙන යන අතරේ එයින් පෙන නැගෙනවා. ඒ පෙන පිඬ ඈතට පෙනෙන්නේ ඝන සංඥාව අනුව යම්කිසි ඝන දෙයක් නිත්‍ය දෙයක් හැටියට සාරවත් දෙයක් හැටියට පෙනෙනවා. නමුත් කිට්ටු වෙලා බලනකොට මේක නිස්සාර දෙයක්, මේක හිස් දෙයක්. ඒ වගේම ඊටාම සුළු වේලාවක් ඇතිව පැවතින ස්වභාවයක් මේ පෙන පිඬේ තියෙනවා. පෙන පිඬ දිහා ඊටාම සූක්ෂ්ම අන්දමින් බැලුවොත් බොහොම ශීඝ්‍රයෙන් ඇතිව නැති වෙන බුබුලු ගොඩක් වගේ. නමුත් මේ ශරීරයත් ඒ වගේ දෙයක්. නමුත් අපට රූපය වශයෙන් බලනකොට අපට පෙනෙන්නේ අපි අර මිරිඟුව ගැන හිව්වා වගේ මේකේ මිරිඟු ස්වභාවය මොකක්ද? මේක ඈතට පෙනෙන්නේ ඊටාම ප්‍රියමනාප නিত্য දෙයක් හැටියට පේනවා ඇතට. නමුත් මේ ශාරීරිය ගොඩ ගැහිලා තිබෙන්නේ අන්න අර පෙන පිඬක් වගේ. දැන් අපි දන්නවා මේ ශාරීරිය තුලට নানা ආකාර දේවල් ආහාර පාන වැටෙනවා. කිරි, කැඳ, බත් ඔවා පෙන ගගහ ඒ කුස්සිය පැහිලා තමයි මේවා ශරීරයට වැටෙන්නේ. ශරීරයට වැටෙනාට පස්සේ තව තවත් පෙන ගගහ මේක පැහෙනවා. මේවා පැහිලා ඒවා උතුරලා මේ පෙන උතුරලා ගිහිල්ලා තමයි ලේ මස් ඇට නහර ආදී හැදෙන්නේ. මේව හැදුනාට පස්සේ මේ පෙන උතුරලා ගිහිල්ලා අර ඒ විදිහට ශරීරයේ අපි තවා ගන්න කැමති ටිකට අපි බොහොම ඇලුම් කරලා මේවා මම මාගේ කියලා බොහොම ආඩම්බරයෙන් හැඩ වැඩ දමලා සරසලා කවල පොවලා මේ ශරීරය සකස් කරගන්නවා. ඒ පෙන පෙළ අර ඒ ඉතුරු වෙන හරිය පිටට ගලන හරිය මල මුත්‍ර දහඩිය ආදිය අපි හොදලා අරිනවා කුණු කන්දල් හැටියට. ওই විදිහ තත්ත්වයක් මේ ශරීරය පිළිබඳ පෙන පිඬේ තිබෙන්නේ කල්පනා කරලා බැලුවහම. නමුත් බුදු පියාණන් වහන්සේ වදාලා මේ දෙතිස් කුණප කොට්ටාසියම එකතු වෙලා තියෙන්නේ ඔන්න ඔය විදියටයි. මේ ශරීරයේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කෙනේ මූල ධාතු ආශ්‍රයෙන් මේ ශරීරය තුල තිබෙන අර රසවන ස්වභාවය නිසා පෙන ගැහි මේ ශරීරය අවුරුදු ගණනාවක් තිස්සේ වැඩෙනවා. මේක පෙන පිඬක්. ඉතින් අන්න ඒ කයේ මේ පෙන පිඬ පිළිබඳව හරියාකාර තේරුම් අරගෙන හේනූපමං කායමිමං විදිත්වා. ඒ වගේම මේකේ මිරිඟු ස්වභාවය කියලා කියන්නේ මේක ඈතට පෙනෙන්නේ. නුවණැසින් බලන්නේ නැත්නම් මේක පෙනෙන්නේ හොඳ ප්‍රියමනාප දෙයක් හැටියට. දැන් ඡායා රූපයක් ගත්තත් කණ්ණාඩියක දිහා බැලුවත් සාමාන්‍ය පියවි ඇසට අපි පියවි ඇස කියලා කියන්නේ ප්‍රകൃති ඇස අපේ සාමාන්‍ය ඇස ඒ ඇස යොදලා බලනකොට මේක බොහොම ප්‍රියමනාප රූපයක් හැටියට අපට පෙනෙන්නේ තමන්ගේ රූපයත් අනුන්ගේ රූපයත් ඉතින් මේ පියවි ඇසට නොපෙනෙන දේවල් බලන උපකරණ ලෝකයේ තිබෙනවා මාධ්‍යමය වශයෙන් බලනවා නම් ඔය අනු දක්නා ආදී ඒවයින් කරන්නේ මොකද්ද සියුම් දේ ලොකු කරලා බලන එක සියුම් දේ ලොකු කරලා බලන එක විකෘත කිරිල්ල නමුත් ඒකෙන් අපි සෑහීමකටපත් වෙන ඔන්න මම සියුම් දෙයක් දැක්කා කියලා. නමුත් ප්‍රඥාව කියන එක විදර්ශනා ප්‍රඥාව කියන එක ඒකෙන් බලන්නේ එහෙම නෙවෙයි. සියුම් දේ හැටියටම දැක ගන්නවා. ඒක ප්‍රත්‍යක්ෂයක්. සියුම් දේ හැටියට ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙනුයි ඒක පහවුරු වෙන්නේ. එහෙම නැතුව අර උපකරණීය තියෙන තාක් අපිට පෙනෙනවා ඒක. උපකරණ යහක් කරාම නෑ. ඔන්න ඔය විදිය වෙනසක් තිබෙනවා ලෝකයේ මේ දැකීම පිළිබඳවත් විදර්ශනා විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දර්ශනයක්. අන්න විදර්ශකයාගේ දැකීම පිළිබඳව. ඔය විදිහට පෙන පිඳ, රූපය පෙන පිඳක් බව තේරුම් ගන්න මේකේ කොටස්. අර අනුදක්න යටට දැමීමට විහිසෙන්න ඕනේ නැහැ, ගිය හිඳන් කරගන්න ඕනේ නැහැ. මේක නිතර මේ රූපයේ යම් කිසි කොටසක්. කෙස් ලොම්මාදී එක කෙසක් කෙස් දහක් හෝ තමන්ට වඩාත් පිළිකුල් හැටියට වැටහෙන මේ දෙතිස් කුණප කොටාසෙන් යම් කිසි කෙස් ලොම්නිය දත් ආදී යම් කිසි දෙයක් කමඨහනක් හැටියට සමත වශයෙන් ඒක ගැන නිතර මෙනෙහි කිරීම තුළින් එහි සිත රඳවා ගැනීම තුළින් ඒකාග්‍රතාව මගින් ඒ ගැඹුරට දැකීමෙන් ඔන්න එතකොට තේරෙනවා අන්න අර විදර්ශනා වශයෙන් ඊළඟට මේකේ තියෙන ධාතු ස්වභාවය ආදී දැකීමට අවස්ථාවක් සැලසෙනවා ඒක අසුභ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මේක පිළිබඳව තිබෙන අල්ම ඉවත් කරලා මේක යථා තත්ත්වයේ වටහා ගන්න පුළුවන් වෙනවා විදර්ශනා ඥාන මෝරගෙන යනකොට අර දැන් ලෝකයේ මේ විදර්ශනා දැන් අපි කියනවා නිබ්බේධිකා පඤ්ඤා කියලා වචනයක් කියනවා වින්නවත් නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ මේ විනිවිද යන ප්‍රඥාව. ප්‍රඥාව කියන එක විනිවිද යන දෙයක්. දැන් අපි මේ ශරීරය ගැන හිතුවාම දැන් අපි බොහෝ විට යොදනවා ශරීර කූඩුව කියලා. ඇත්ත වශයෙන්ම මේක කූඩුවක්ම තමයි. මේ ශරීර කූඩුව ඇතුලේ හිත හිර වෙලයි තිබෙන්නේ. මේක කූඩුව මේ මායя හදාපු කූඩුවක්. මායя මවන කූඩුවක්. මායя මවාපු මේ ශරීර කූඩුව තුල හිත හිර වෙලයි තිබෙන්නේ. ඉතින් හිතේ විමුක්තිය ලබා ගැනීමට තමයි මේ නිවන් දැකීමට තමයි කෙනෙක් වෙහෙසෙන්නේ. ඥානවන්ත පුද්ගලයා වෙහෙසෙන්නේ. මේ නිවන් දැකීම කියලා කියන්නේ මොකක්ද? මේ කූඩුව විනිවිද දැකීම. මේ කූඩුව විනිවිද දැකීම තුලිනුයි හිත විමුක්ත වෙන්නේ. අන්න ඒ විනිවිද දැකීමයි විදර්ශනාවෙන් කෙරෙන්නේ. මේ ප්‍රඥාව කොයිතරම්ද කියතොත් මේක උපමා කළ තිබෙනවා වෛරෝඩියකට. එහෙම නැත්නම් දැන් ඔය වෛරෝඩි ඔය දැන් යම්කිසි වජ්‍රමාණික්යක් කියන එක අනිකුත් මැණික් කපන්න පුළුවන් දෙයක්. අනිත් මැණික් කපන්න පුළුවන් තරම් ශක්තියක් තියුණු බවක් කියන එක තමයි වජ්‍රමාණික්කේ. අන්න මේ විදර්ශනා ඥානියත් වජ්‍රමාණික්යක් වගේ විනිවිද යනවා. විනිවිද දකින්නවා. විනිවිද දකින්නේ මේකේ දැන් අනිත්‍යතාව දකින්නවා කියලා කියන්නේ අනිත්‍යතාවේ පැති දෙකක් තිබෙනවා. පැති දෙකක් තිබෙනවා. ඇතිවීමයි නැතිවීමයි. පටන් ගන්නෙ මේකේ ඇතිවීම ස්වභාවයයි නැතිවීම ස්වභාවයයි මෙනෙහි කිරීම. ඒක ගැඹුරට යනකොට ඒක තුලින් විනිවිද දකින්නවා. මෙතන ඇති දෙයක් නැහැ කියන එක. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, නිස්සාර බව ඒ තුලින් දකින්න පුළුවන් වෙනොත් ඒක ගැඹුරට යන්න. එතකොට ඔන්න ඕක තමයි මේ ඇතිවීම නැතිවීම දැකීමයි මේ වජ්‍රමාණික්කයේ ක්‍රියාකාරීත්වයේ මුල් අවස්ථාව. විදර්ශනා ප්‍රඥාව. ওই විදිහට දැකලායි එතකොට මේක පෙන පිනක් හැටියට වටහා ගන්න පුළුවන් වන්නේ. වෙන કૃත්‍රිම උපකරණ වලින් නෙවෙයි. වෙන કૃත්‍රිම දේවල් වලින් නෙවෙයි. ඒකට හැබැයි ඉංගිය අපට මේ ස්වභාව ධර්මයෙන් තිබෙනවා ලැබෙනවා. නිදර්ශන මාර්ගය. දැන් අතීතයේ බුද්ධ කාලේ ඒ බුදු පියාණන් වහන්සේ දැක්ක උපමා ටික තමයි මේ සංඝයා වහන්සේලා භාවනා කරන්න යනකොට කැලේට අරගෙන ගියේ. වෙන පොත්පත් නෙවෙයි. වෙන පොත්පත් අරගහගෙන ගියේ නෑ. මේ උපමාම ප්‍රයෝජනවත් වුණා. මොකද උපමාවක තිබෙනවා මහා ග්‍රන්ථයක කියන කාරණා රාශියක්. නමුත් ඒක හසු වෙන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් වන්නේ ගැඹුරෙන් ගැඹුරට යන්න. මේ පෙන පිඩක් කියන එක සාමාන්‍යයෙන් කිව්වහම මේක කොතනක් දකින්න පුළුවන් දෙයක් ළඟ දිහා බැලුවාම ඒක බලලා අහක බලාගත්තොත් ඒක ඉහට යන්නේ නැහැ. නමුත් ඒ උපමාව විතරක් නෙවෙයි. උපමේය. ඒ උපමාව අනුව මේක මොකටද බුදු පියාණන් වහන්සේ උපමා කරලා තිබෙන්නේ? මේක මේ ශරීරයට බැලු බැලමට මේක හැබැයි පිළිගන්න බැරි බවක් පෙනෙනවා. නමුත් හිත ගැඹුරට මේක යොදලා මෙනෙහි කිරීම යොදලා කල්පනා කරන්න මේකට නිතර හිත යොදවනකොට ඔන්න මේ කොයිතරම් සත්‍යද බුදු පියාණන් වහන්සේ වදාළේ කෙනෙක් පැටහෙනවා. ඔන්න ඔය විදිහට එතකොට විදර්ශනා ඥාන බලාපොරොත්තු වෙලා අර කියාපු අර අමෘතත්වයට අර මායයාට නොපෙනෙන තැනට යන්න බලාපොරොත්තු වෙන කෙනා කල යුත්තේ ඔන්න ඔය විදිහට අර විදර්ශනා ඥාන තියුණු කර ගැනීමයි. පේන උපමං කායමිමං විදිත්වා. ඉතින් ඒ වගේම මේකේ තියෙන මිරිඟු ස්වභාවය. මේකේ මිරිඟු ස්වභාවය ගැන කල්පනා කරලා බැලුවත් මිරිඟුව කී තිබෙන අර ලක්ෂණ අපි කලින් කිව්වා. ඒ මුවා රැවටෙනවා. ඒකට විශේෂයෙන්ම මිරිඟුව කියලා කියන්නේ මුවා තමයි. මේකයි බොහෝ දුරට අඥාන සත්වයේ හැටියට ඒ ඈත පෙනෙන නිසා ග්‍රීෂ්ම කාලයේ වතුර වගේ එතන දුවගෙන යනවා. යනකොට එතන ඒක නැහැ. නමුත් ඒ ගස් දෘෂ්ටි අනුව ඈත තවත් ඈතට පේනවා. ඉතින් ඒ විදිහටම දිගටම දුවලා අන්තිමට හති වැටෙනකන් දන්නේ නැහැ. අන්න ඒ විදිහ තත්ත්වයක්. දැන් රූපය පිළිබඳවත් ඒකයි. ලෝකයා මේ රූපය පිළිබඳව ඇලුම් කිරීම මේක මේ මායාවේ වැඩක්. කෙලස් මායාවේ වැඩක්. මේක පෙන්눔 කරන්නේ හැමතිස්සෙම මේක සුබ දෙයක් හැටියට. ඒක තමයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ලෝකයා විපරීත අදහස් හතරක් තුල හිර වෙලා සිටිනවා කියලා. විපල්ලාස කියලා කියනවා. අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකනවා. අසුබ දේ සුබ හැටියට සලකනවා. දුක් සහිත දේ සැප හැටියට සලකනවා. අනාත්ම තමාගේ නොවන දේ තමාගේ හැටියට සලකනවා. ඔන්න ඔය විදිහ විපරීත තත්වයක් විපල්ලාස තත්වයක් ලෝකයේ තිබෙනවා. ඒක අනුව අර වෙන පිටක් ඒක නිත්‍ය දෙයක් බොහොම අලංකාර දෙයක් කියලා ඒ විදිහට යමක් ඒක ලබාගත යුතු දෙයක් කියලා ඒ විදිහට සාරවත් දෙයක් කියලා වගේ පෙනෙනවා. මිරිඟුව පිළිබඳවත් ඒ වගේ වතුරේ කියලා හිතාගෙන ඒක ඉතින් විපාසිත මුවාට ඒ වතුර බොන්න ඕනකම නිසා ඈතට යනවා. ඔය විදිහට ලෝකයා ඒකට කියනවා තණ්හා මාන දිට්ඨි වශයෙන් තෘෂ්ණාව කියලා කියන පිපාසය නිසාම බොහෝ විට අර ඈත පෙනෙන දර්ශනය ඒ සතා දෘෂ්ටියක් හැටියට ගන්නවා. මේ වතුරමයි වෙන දෙයක් නොවේ. ඒ දැඩිව ගත්ත දෘෂ්ටිය නිසා ඊළඟට ඒ කාණුව ඇති කරගත්තු හිතිවිලි නිසා ඒ මොහා දුවනවා. ඉතින් ওই පිටියට විපල්ලාස කියන මේ විපරීත අදහස් තුන් මට්ටමකින් ක්‍රියා කරනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා. සංඥා විපල්ලාස කියලා කියන්නේ හැඳිනීම. මොහා හැඳින ගන්නවා අර ඈත පෙනෙන මිරිඟුව වතුර හැටියට. ඊළඟට මේ හැඳිනීම අනුව හිතිවිලි රාශියක් ඇති කර ගන්නවා. අන්න එතෙන්ට ගියොත් තමයි මට වතුර ටිකක් බොන්න ලැබෙන්නේ කියලා. ඒ හිතිවිලි ඒ බලාපොරොත්තු කැතුම් ඒවා නිසා තමයි මුවා දුවන්නේ. ඊළඟට අර ඈත පෙනෙන එක අනුව දෘෂ්ටියක් ඇති කර ගන්නවා. මේක වතුරමයි. මෙතන නැති වුණත් අර තව කැහැත්තට ගියාම පෙනෙනවා. ඕක මේ පෙනෙන නිසා මේක ලබා ගන්නම පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ මේ මිරිඟු ස්වභාවය මේ ශාරීරිය පිළිබඳවත් එහෙමයි. ශරීරයට උපකාර වෙන අනිකුත් සුඛෝපභෝගී දේවල් පිළිබඳවත් එහෙමයි. දැන් එදිනදා ජීවිතය අපි දන්නවා මේ කියන කාරණා තුන ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් සමහර විට තමන්ගේ අසල්වාසියා අසල්වැසියා ඉතාමත්ම නවතම එහෙම නැත්නම් නවතම සුඛෝපභෝගී භාණ්ඩයක් තමන්ගේ නිවසට ගෙනෙනවා. මේක දැකලා හිතා ගන්නවා මේක කොහොම හරි මමත් ලබා ගන්න ඕන කියලා. මේක තමයි ඉතින් මිරිඟුව. ඒක ලබාගත් දවසට මමත් මිනිහෙක් කියලා හිතා ගන්නවා. හිතාගෙන ඉතින් ඒක වෙනුවෙන් ණය වෙනවා, ණය තුරුස් වෙලා හම්බු කරලා කොහොම හරි ඒ සුඛෝපභෝගී භාණ්ඩය අර විසිත් කාමරයේ තිබෙන ඒ භාණ්ඩය තමනුත් ලබා ගන්නවා. ඒ ලබා ගන්නකොට අසල්වැසියාගේ ඒ භාණ්ඩය ඊළාට ඒක මුළු තැන්ගෙට ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා ඒ වෙනුවට වෙන භාණ්ඩයක් ඇවිල්ලා ඉතින් ඊළඟට ඒක ලබා ගන්න බලන්න. ওই විදිහේ මිරිඟුවක් ඔස්සේ ලෝකයා දුවන්නේ. මේ ශාරීරිය පිළිබඳවම වගේම මේ ශරීරයට උපකාර වන සුඛෝභෝගී භාණ්ඩ ආදී පිළිබඳව ওই විදිහේ තෘෂ්ණාවකින් බරපතල තෘෂ්ණාවකින් ලෝකයා මුළු ජීවිතයම ගෙවෙනවා. මේක සිදුවෙන්නේ මේ මායා නිසා. අන්නේ හරිය තමයි ඊළඟට ගාථාවේ සඳහන් වෙන්නේ චෙත්වාන මාරස්ස පපුප්පකානි. මායාගේ ඒ අර මල් සැර එහෙම නැත්නම් මල් තුඩ ඇති ඊ සැර ඒවා කපා හැරීම. මෙතන ගැඹුරු අදහසක් කියවෙන්නේ. මොනවද මේ ඊ සැර? මේ කියන්නේ මේ කෙලෙස් මායා මේ ඊතල විදින්නේ මේ අපේ ඉන්ද්‍රිය හයටයි. ඇස කන නාසය දිව කය සිත කියලා මේ වාට මේ අරමුණු එන කෙලෙස් අරමුණු මෙතන මේ දක්වල තිබෙන්නේ. ඒ කෙලෙස් අරමුණු හොඳ මුහුණු වරින් එන නිසා ඒවා අර මල් සැර හැටියට දක්වනවා. ඒ මල් සැරවලට ඒවා හරියට කපා හරින්න බැරි නම් ඊතලයක් දිහා බලන්නේ ඊතලේ ඉස්සරහා මලක් තිබෙන නිසා. නමුත් මල දිහා බැලුවට මොකද ඇවිල්ලා ඇහි යන්නේ. ඒ වගේ දෙයක් මෙතන තිබෙන්නේ. ඉතින් ওই කෙලෙස් ස්වභාවය මේ කපා හැරීමට මොකද උපකාර කරගන්නේ? ඒතර අපි කලින් කියපු වජ්‍රමාණික්‍යමයි. විදර්ශනා ප්‍රඥාමයි. ඒකට කියන්නේ විදර්ශනා මානසිකාර්ය කියලා මෙනෙහි කිරීම. විදර්ශනා මානසිකාර්ය තුලින් තමයි මෙන්න මේ කෙලෙස් අරමුණු කපා හරින්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් මෙනෙහි කිරීම කියන එක මෙනෙහි කිරීම තුලින් සාමාන්‍ය ලෝකයාගේ ඒ කියන්නේ අඥානව මෙනෙහි කළොත් වෙන්නේ කෙලෙස් වලට යටවෙලා මෙනෙහි කළොත් වෙන්නේ ඒ අරමුණ අනුව තවත් නොයෙකුත් නිමිති අරගන්නවා. අරමුණක් එන්නේ නිකන් නෙවෙයි නිමිති අරගෙන. සිතට කෙලෙස් නොයෙකුත් නිමිති දෙනවා. එක සුභයි බොහොම මේක නිත්‍යයි අපි මේ විදිහටම ගත්තොත් ඒක නිත්‍යයි සැපයි සැපගෙන දෙන එකක් සුභ දෙයක් මේක මගේ කියලා ඒ හැඟීම් දෙනවා ඒ වගේම තව එක ප්‍රියමනාප ස්වરૂපයක් තිබෙනවා ඒ අනුව ආසාවන් වඩවන ස්වභාවයක් මේ ඉන්ද්‍රිය අරමුණු වල තිබෙනවා මෙන්න මේ අරමුණෙහි ඇති මේ හිත අලවන ස්වභාවය ඇදීන් ස්වභාවය බැඳීන් ස්වභාවය කපා හරලා අරමුණ විනිවිද දකින්න පුළුවන් වන්නේ විදර්ශනා ප්‍රඥාව. අන්නේ විදිහටයි එතකොට මායාව විදින මේ කෙලෙස් ඊතල මේ කෙලෙස් අරමුණු මේ ඊතල කපා හරින්න පුළුවන්. කපා හරිනවා කියලා කියන්නේ ඒ විදිහට ඉතාම ශීඝ්‍රයෙන් මේ අරමුණ මෙනෙහි කරන්නේ එතකොට ඒ වායේ නිමිති වලට යටවීමට නොවේයි. අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකීමට මේ අරමුණ උපකාර කර ගන්නවා. අන්න ඒකාව මෙන්න පැවතුන ඔන්න ගියා. අරමුණ ආව පැවතුන ගියා. ඔය තුලින් තේරුම් ගන්නෙ මොකද්ද? කොයිතරම් ඇත්තද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය ස්වභාවය. ඊළඟට ඒක තුලින්ම දකිනවා මේකට ඇල්මක් ඇති කරගත්තනම් ඒකම තියෙන්නේ මේකෙන් වෙන්වීම නිසා ඇතිවන චෝකයයි භයයි සන්තාපයයි. දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඔය විදර්ශනා ඥාන තුල තිබෙන්නේ අපි මේ දීර්ඝ සංසාරයේ අනන්ත කාලයක් ලැබූ අධ්‍යක්ීම් සම්භාරයමයි. මේ සියලුම අධ්‍යක්ීම් සම්භාරය ඊටාම සුළු ක්ෂණයකට යොදලා මේක ඊටාම අර ඉදුරු මිනක් වගේ ඒ කපාගෙන යන තත්වයකට පත් කරලා තමයි මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ භවෙන් මිදෙන්න පුළුවන් වන්නේ. බුදු පියාණන් වහන්සේ දෙන විසඳුම මොකක්ද? සාමාන්‍ය ලෝකයා හිතන විසඳුමක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයා හැම දෙයක්ම දකින්නේ සංහාවත් අල්ලා ගැනීමත්. සංහා උපාදාන කියලා කියන තෘෂ්ණාව නිසා අල්ලා ගන්නවා. මේ අල්ලා ගැනීම නිසා අල්ලා ගැනීම තුලින් සාමාන්‍ය ලෝකයා ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා දැන් කුඩා දරුවෙක් බයක් කෙනකොට මව්ගේ ඇඟේ එල්ලෙනවා. මව් සමහර විට ඒ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ඇඟේ එල්ලෙනවා. හොරෙක් එහෙම එනවනම් මරන්න කෙනෙක් කියනවනම් ඒ අය සමහර විට ඔය ආරක්ෂක බටින්ගේ ඒ අයගේ ඇඟේ එල්ලෙනවා. මේ එක එල්ලීමක්වත් එල්බ ගැනීමක්වත් ස්ථිර නැති බව මේ කාලේ මේ පින්වතුන් හොඳට දන්නවා. මේ අල්ලා ගන්න එල්බෙන ස්වභාවය තුලින් කවදාවත් මාර්යා ජය ගන්න බෑ. මරණයෙන් බේරෙන්න බෑ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ මහ පුදුම කෙනෙකුට හිතා ගන්න බැරි විදිය විසඳුමක් දෙන්නේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මාර්යාගෙන් බේරෙන්න නම් මාර්යා අදිනකොට අතහරින්න ඕන. මාර්යා අදිනකොට අතහරින්න ඕන. මොකද මාර්යා අදින්නේ අදින ඒ ගැම්මට ගැම්ම තුල තිබෙනවා අර ශෝකය භය සංතාපය විලාපය ගෙන දෙන චිත්ත tattya. යමක් යම් කිසි කෙනෙක් දැඩිව යම් කිසි දෙයක් ග්‍රහණය කරගත්තොත් අල්ලගත්තොත් ඒ අල්ලගත්තු කෙනෙක් අදිනකොට ඒක තුලින් ඇති වෙන භයක් සංතාපයක් ශෝකයක් අපි හිතමු කටුවත්ත කෙල්ලුණා කියලා. ඒ කටුවත්ත රදිනකොට මේ තැනත්තගේ අතත් තුවාල වෙනවා. ඒ වගේ මේ ලෝකයේ උපාදානි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරා අල්ලගෙන බේරිය හැකි කිසිම දෙයක් මම මේ භවයේ දකින්නේ නැහැ කියලා. ඒක කෙනෙකුට හිතා ගන්න අමාරු. ඒක එක එක මට්ටමින් කෙනෙක් තීරණය කරගන්නවා මේ ටික විතරක් මම අල්ල ගන්නවා කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අල්ල ගන්න තාත් හැම දෙයක්ම ඒක තුලින් මායයට ගොදුරු වෙනවා කියලා. කොයිතරම්ද කියතොත් ඉන්නතුනි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා මේ අපි දැන් බෞද්ධයින් හැටියට නිතර අහලා තිබෙනවා අපි මමයේ මාගේ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන ගොඩවල් පහකටයි කියලා. මෙන්න මේ එක එක ගොඩක්ම මාර්ය හැටියට බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තිබෙනවා. රූපයත් මාරේ, වේදනාවත් මාරේ, සංඥාවත් මාරේ, සංස්කාරත් මාරේ, විඥානියත් මාරේ. එතකොට මේ ඔක්කොම මාර්යට අයිති දේ හැටියට දක්වනවා. එතකොට මාර්යට අයිති නොවන දේ මොකක්ද? මෙන්න මේ අතහැරීම තුලින් අතහැරීමමයි එතන තිබෙන්නේ විමුක්ති සුවය. මේක අල්ල ගැනීමෙන් ලබන දෙයක් නෙවෙයි. දැන් අපි මේකට සාමාන්‍ය උපමාවක් අපි ගනිමු. දැන් කඹ ඇදිල්ලක් ගැන හිතලා බලමු. කඹ ඇදිල්ලක මොකක්ද වෙන්නේ? ආරම්භයේදී අපි දන්නවා මේ දෙපැත්තේ ඉන්න දෙපිරිස මේ කඹය බඳා ගන්නවා පුළුවන් වෙර දාලා. තව ඕනනම් ඇඟෙත් දවට ගන්නවා. මේක ඩිංගක්වත් හෙල්ලෙන්න දෙන්නේ නැහැ කියලා තද අදිෂ්ඨානයකින් කඹේ එල්ලෙනවා. එතකොට අර එක පැත්තක් අපි හිතමු කොහොම හරි ජය ගන්න පුළුවන් ඒ පැත්ත ඇද්ද කියලා. අදිනකොට අර ඒ සමහරු බිම හීරිලා තුවාල වලටත්පත් වෙනවා අර කෙල්ලිලා හිටියෝ. ඒක අපට හොඳ ප්‍රත්‍යක්ෂ කාරණයක්. නමුත් අර ජයග්‍රහණීය පිළිබඳ අර එතනක් තියෙන අර මිරිඟුව. මිරිඟුව පිළිබඳ හැඟීම නිසා මේක දැඩිව අල්ලගෙන ඉන්නවා ජය දත්තා කියලා හිතා ගන්නවා. නමුත් මහා හතියක් මැදේ මේක සතුටත් ප්‍රකාශ කරනවා. කොයි විදිය තත්ත්වයක් ලෝකයේ විසඳුම හැටියට දක්වන්නේ. බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරන්නේ ওই විදිය දෙයක් නෙවෙයි, මායя ආධින කොට අතහරින එකයි. අර විදියට මුළු ගැම්ම දාලා ආධින කොට ඇතහැරියොත් මොකද වෙන්නේ? එතෙන්දි මායයටයි පීඩනය. මායයටයි එතෙන්දි පීඩනය. සමන් නිදහස්. සමන්ට භයක්, ශෝකයක්, විලාපයක්, සන්තාපයක් මුකුත් නැහැ. අතහැරීම. එකෙක දිනදා ජීවිතයේ කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අපි මේ අල්ලගෙන ඉන්න දේ තුල තිබෙනවා දුකගෙන දේ. අපි හිතමු අපි බොහොම අපේ දත් කූට්ටම ගැන බොහොම ආඩම්බරයි. ඉදිරිපිටම තියෙන දතක් සැක්කුම් දෙනවා. දත් සැක්කුමක් වෙනවා. දත් සැක්කුම අපි කොහොම හරි දරා ගන්නවා. මේ දත ගියොත් අපේ මූණේ ලොකු අඩුපාඩුවක්. නමුත් දන්ත වෛද්‍යවරයා කියනවා මේක නරක් වෙච්ච දතක්. මේක කොහොම හරි මේ ගියේ නැත්නම් අනිත් ඒවටත් පාඩු වෙනවා කියලා ඔන්න එදා අර දතර තිබෙන ආසාව අහක් කරලා මේක උගුල්ලන්න ඉඩ දෙනවා. එකේ කිල්ලුවට පස්සේ ඔන්න සාහනේ. අන්න ඒ දත පිළිබඳ කාරණිය තමයි දත යුත්තේ. ඔය විදිහ තත්ත්වයක් ලෝකයේ තිබෙන්නේ. අපිට මේක එදිනදා ජීවිතයේ සාමාන්‍යයෙන් ඔය නිදසුනක් කිව්වත් එක්පාරට වැටෙන්නේ නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කළාය. මේක ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. අතහරින්න බැරි දේවල් අතහැරියා. මොකද දැක්කා මේ එක එකක්ම සියුම් අර මාර්යාගේ සියුම් ඊතල වගේ එක එකක්ම මේ මාර්යාගේ ආරාධනා අල්ලගන්න කියලා දෙනවා. ඔන්න මේක අල්ලගන්න කියලා ඊනාට අදිනවා. ඒක අල්ලගත්තු හැටි අදිනවා. මෙන්න මේ අල්ල ගැනීම තුලත් අපි තමයි මේක තුලින් මේ ගැඹුරු ධර්මයක් පිළි කරගන්න බලමු මේ උපමාව තුලින්ම. දැන් අර කඹේ අල්ල ගැනීම ගැන අපි කිව්වා. කඹයක් අල්ලගන්න අවස්ථාවේ කඹය දිල්ලක කොයිතරම් උත්සාහයක්, ප්‍රයත්නයක්, වීරයක් එහෙම නැත්නම් අපි හිතමු මේකගේ ඔරොත්තයක් ඒ වෙනුවෙන් යොදනවද, සැතක් යොදනවද මේ කඹය අල්ලගන්න, බදාගන්න. අන්න ඒ විදිහේ මේ ලෝක සත්‍යය තුල තිබෙනවා. හැම දෙයක් පිළිබඳව මේ හිතෙන්, වචනයෙන්, කයෙන් දැඩිව අල්ලගන්න චේතනා, ප්‍රාර්ථනා, බලාපොරොත්තු වශයෙන් මේවායේ එල්බගෙන ඉන්න ස්වභාවයක්. එහෙම නැත්නම් අපි මේක වෙන විදිහකට කියනවා නම් අරැඳීම් රාශියක් තිබෙනවා. යමකට අරැඳීම් රාශි, අරැඳීම් කියන වචනේ මේ පින්නතුන් දන්නවා. සූදානමක්, ලොකු සූදානමක්, අරැඳීමක්. අපි මේ මුළු මහ ජීවිතය ගැන කල්පනා කළ බලනකොට ජීවිතයේ එහෙම් පිටින්ම ජීවත් වීම සඳහා, ජීවත්ව සිටීම සඳහා, නොමැරී සිටීම සඳහා දරන සූදානමක්, අරැඳීමක්, අරැඳීම් සමූහයක්. මේ අරැඳීම් ඉවර වෙන්නත් කලින්, මේ අරැඳීම් හරියට කරලා ඉවර වෙන්නත් කලින් මාරයා මේක ඇද ගන්නවා. අන්න ඒ අවස්ථාවේ ඉතින් අර අපි කලින් සඳහන් කළ ආකාරයට භය, සන්තාප, විලාප මැද්දේ දුක් වලටපත් වෙනවා. මම මැරුණා කියලා හිතා ගන්නවා. මම මැරුණා කියලා හිතා ගන්නවා. ඊළඟට හිතාගෙන කොහොම හරි ඊළඟට වෙන තැනකට ඒ කර්මානුරූපව අර ඇති කරගත්තු අර කෙලෙස් නිසා, කෙලෙස් මාර්යා නිසා ඇති කරගත්තු ඒ කර්මානුරූපව තව උත්පත්තියක් ලබනවා. ඊළඟට එතන පදිංචි වෙනවා. එතන පළපදියම් වෙනවා. මාර්යා එළවට අදිනවා, මැරෙන්න ඉන්න කෙනා මෙළවට අදිනවා. මේක අන්තිමට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරා මේක දෙලොවටම නැති ඇදිල්ලක් කියලා. මේක ඇදලා ඉවරුණාට පස්සේ එතන ගිහිල්ලා පදිංචි වෙන පළපදියම් වෙනවා. මිනිස්ස රූපයක් ඇතිව ඉඳලා ඊළඟට ගිහිල්ලා තිරිසනෙකුගේ කුස රූපන්නා කියලා හිතමු. ඊළඟට ඒ අවිද්‍යාව නිසා ඒ ශරීරය කූඩුව බදා ගන්නවා. ඒ ශරීරයට අදාළ ඉන්ද්‍රියන් බදා ගන්නවා. මම මේ මාගේ කියලා. ඔන්න ඔය විදිය ඕකයි සංසාර ගමන කියලා කියන්නේ. මේ ගමන සැතපුම් වලින්, මීටර් වලින් මනින්න පුළුවන් ගමනක් නෙවෙයි. ඔය සංසාර ගමන තියෙන්නේ මෙන්න මේ දෙක අතරේ. මේ එළොවයි මෙළොවයි කියලා ඔය විදිහට තමන් අල්ල ගන්න තැන, එහෙම නැත්නම් එතනයි මෙතනයි කියලා වගේ. දැන් අර මිරිඟුව ගැන කිව්ව අවස්ථාවේදී මුවා මෙතන ඉඳලා එතන පෙනෙන වතුර සොයාගෙනයි දුවන්නේ. එතනයි මෙතනයි සම්බන්ධ කිරීමට යොදන්නේ මොකක්ද? මාන්නය. එතන තණ්හාව කියලා කිව්වනම් අර මෙතන ඉඳගෙන මුවා දකින්න දර්ශනය, මෙතන ඉඳලා මුවා ඇති කරගන්න හිතවිල්ල, තණ්හාව අනුව හිතවිල්ල ඇති කරගන්නවා, ඈත පෙනෙන දෘෂ්ටිය ඒකට උපකාර වෙනවා. මේ දෙක සම්බන්ධ කරගන්නවා මාන්නේ. මම එතෙන්ට ගියොත් අන්න වතුර ටික බොන්න පුළුවන් කියලා. ඔය තීර තණ්හා මාන දිස්ති කියන කෙලෙස් තුන අනුව ලෝක සත්‍යය මේ දීර්ඝ සංසාර ගමන යනවා. අපි දීර්ඝ කියලා කිව්වට මේක එක තැනම කරකැවිල්ලක් වගේ, එකම තැනක කරකැවිල්ලක් වගේ. ඔය විදිහ මහා පුදුම විදිහ සත්‍යයක් තිබෙන්නේ. ඉතින් මේක මේ විදිහ චක්‍රයක් නම් මේක දුවලා බේරෙන්න බෑ. විමුක්තිය ලබා ගන්න බුදු පියාණන් වහන්සේක නිසා තමයි ප්‍රකාශ කරේ මේ බඹයක් පමණ මේ ශරීරයෙම තුල මම ලෝකයක්, ලෝකයේ ඇතිවීමත්, ලෝකයේ මිදීමත් එකට මාර්ගයක් දක්වනවා කියලා. මේක අර කලින් අපි සඳහන් කළ ආකාරයට මේ ශරීර කූඩුව විනිවිද දකින්න ඕන. මේ එක එකක්ම විනිවිද දකින්න ඕන. බුදු පියාණන් වහන්සේ මෙතන මේ උපමා දෙකයි මෙතන දක්වලා තිබෙන්නේ. ඒ ධර්මයේ දක්වලා තිබෙනවා මේ පංචස්කන්ධයටම උපමා. මේ පින්නතුන් කොටිකුත් අහලත් ඇති. අර රූපය පේන පින්ඩකට වේදනාව දිය විබුලු. වැටි අවස්ථාවක වතුර වැටෙනකොට ඒ ඉතාම ශීඝ්‍රයෙන් ඇතිව නැති වෙන දිය විබුලු වගේ. ඊළඟට සංඥාව මිරිඟුව ගැන බව කිව්වා. සංස්කාර කියලා කියන අර සංස්කාර කියන එක අපි තේරුවේ අර නොයෙකුත් චේතනා ප්‍රාර්ථනා බලාපොරොත්තු අර ඇඳීම් සූදානම් වීම මේ සියල්ල මේ අපි මේක සිතෙනුයි වචනේනුයි දැන් කඹ ඇදිල්ලෙද්දිත් ඔය වචනේ හිතන් යොදා ගන්නවා කයයි වචනයයි සිතයි මේ ඔක්කොගෙම තුලින් විශාල ප්‍රයත්නයක් ප්‍රයත්න රාශියක් මේ කඹ ඇදිල්ලක් තුල තිබෙනවා ඒකට සූදානම් වීම අර ඇඳීම් රාශියක් ඒ වගේ මේ සංස්කාර ගොඩක් මේවයි හරයක් නැ නිස්සාරයි දැන් කිහෙල් කඳකට සංස්කාර උපමා කරලා තිබෙනවා කිහෙල් කඳක අරටුව සොයාගන්න මේ අරටුවේ කියලා මේ කිහෙල් කඳේ ස්වභාවය දැකලා මේක සිනිඳු නිසා හිතා ගන්නවා මේක මේ හොඳ අරටුව ඇති ලීයක් කියලා පළමු වරට දූතු කෙනා. නමුත් මේක ටිකක් අතගාගෙන යනකොට ඊගාම සියුම් අතගානකොට මෙන්න පොත්තක් බව මේ අර හොඳට පෙනුනේ කිය පොත්තක් විතරයි. අරටුව නෙවෙයි. ඒක හක් කරනවා. ඔන්න දැන් තියෙන අරටුවේ කියලා. ඒකත් පොත්තක් විතරයි. ඊළඟට ඒකත් හක් කරනවා. ආ ඒකත් පොත්තක් විතරයි. අන්තිමට බඩේට යනවා. එතනත් නැහැ. එතනත් නෑ හරියක්. ඒක තුලත් තියෙන පොතු රාශියක්. ඔන්න ඔය විදිහට මේ මුළු මහත් සංසාරයේම එතකොට පින්වතුනි අපි මේ කරලා තියෙන පොතු ගහන එක. අරටුවක් ලැබිලා නෑ. අරටුවක් සොයාගෙන පොතු ගහ ගහ ගිහිල්ලා තියෙනවා. ඕකයි සංස්කාර. සංස්කාර පරමාදුකා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ ලෝකයේ තියෙන ඉතාම සියුම්ම දුක සංස්කාර දුකේ කියලා. සාමාන්‍යයෙන් අපි දුකේ කියලා කියන්නේ අපේ හිතවත් කෙනෙක් නැති වුණාම, අසනීප වුණාම, ලෙඩ වුණාම, කන්න බොන්න දෙයක් නැති වුණාම ඕවා තමයි අපි දුක කියලා කියන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා දුකේ සියුම්ම මට්ටම තමයි සංස්කාර. ඔක විදර්ශනා යෝගියටයි වැටහෙන්නේ. ක්‍රමක්‍රමයෙන් මේකේ දුක දුක නැති කරන්න නම් දැන් රෝගයක් නැති කරන වෛද්‍යවරයෙක් මොකද කරන්නේ? රෝගයේ ඉස්සෙල්ලම අර බාහිරව පෙනෙන ලක්ෂණ ඒවා ටිකක් ඔයුණ තියෙනවා නම් ටිකක් වේදනාව තියෙනවා නම් ඒවා මර්ධනය කරලා නමුත් රෝගිය සුව වුණා නොවේ. රෝගයට හේතු වුණු ඒ මූල නිදානියටම බෙහෙත් කරන්න ඕන. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේ මේ රෝගයේ නිදානියම සොයාගෙන ඉත හේතුව ඒක ඉවත් කළා. මේ නිදානිය තමයි තණ්හාව කියන එක. තණ්හාව බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා මේ තණ්හාව නිසා තමයි අර අල්ලගන්නේ. දැන් මේ ගොඩවල් පහම දුකක් වෙන්නේමත් නිසා, ඒව අල්ලගෙන නිසා, අල්ලගෙන ඉන්න නිසා. අල්ලගෙන ඉන්න තාක් තමයි ඒක දුක. අතහැරියම එතන දුකක් නැහැ. නමුත් ලෝක ස්වභාවය මේකක්ම අල්ලගෙන මේ මමයේ මාගේ කියලා අල්ලගන්නවා කියලා කියන්නේ අතහරින්න අකමැති බව. අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ අතහැරින්න අකමැති බව. ඒක හෙලි වෙන්නේ දැන් මේ එක එකක් පිළිබඳව අපි දෘෂ්ටි වශයෙන් ගන්නවා. සාමාන්‍ය ලෝකයා රූපය එක රූපය මගේ කියලා කියනවා. රූපයට ඔබත් අතර අතර සම්බන්ධය මොකද්ද කියලා ඇහුවොත් කෙනෙක් කියනවා මේ රූපය මගේ කියනවා. ඒක යම් කිසි ආකාරයකින් ඒකට ඒ තර්කානුකූලව පෙන්වුවොත් ඒක මෙහෙම වෙන්න බෑ කියලා. නෑ නෑ පොඩ්ඩක් වැරදුනා. මම රූපය ඇති කෙනෙක්. එහෙම නැත්නම් මා තුල මා කියලා කවුරු හැටියට ගත්තත් මා තුල රූපය තිබෙනවා. එහෙම නැත්නම් රූපය තුල මා ඉන්නවා. කොයි විදිහට මෙයින් පෙන්වුම් කරන්නේ? මොකද රූපය අතහරින්න කැමති නැහැ. ඒක කොහොම හරි එල්ලිලා ඉන්නවා රහතර ආකාරයකින්. ওই විදිහට විසි ආකාරයකින් එල්ලීම තමයි ඔය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ, දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් ඔය අතහරින්න කැමති බව සන්නාව නිසා ඇති වෙන දෙයක් ඒක. සන්නාව නිසා උපාදානයි. අන්න අල්ලගත්තට පස්සේ අන්න අර කඹ ඇදිල්ල දිනුන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් ওই විදිහට සංස්කාර කෙසෙල් කඳට උපමා කරලා තියෙන්නේ මක් නිසාද? මේකත් බුදු පියාණන් වහන්සේ සංස්කාර කෙසෙල් ගහට උපමා කරලා තියෙනවා. අපේ වත්තේ තියෙනවා කෙහෙල් ගස් කොතිකුත්. එතකොට මට සංස්කාර තේරුම් ගන්න බොහොම පහසුයි කියලා කෙනෙක් හිතුවොත් වැරදි. මේක ගැඹුරින් සලකලා බලන්න ඕන. ඒ විදිහට දැන් ඊළාට විඥාන කියන එක ඊටත් වඩා සියුම් දෙයක්. විඥානය මායාවකට උපමා කරලා තියෙනවා. මායාව කියන්නේ මේ කාලේ කියනකොට විඥාව. විඥාවන් දැකීමට මේ කවුරුත් මේ විඥා සන්දර්ශන වල දකින්න කවුරුත් කැමැත්තෙන් යනවා. යන්නේ මොකටද? රැවටෙන්න. නිකම්ම නෙවෙයි මුදලුත් ගෙවල රැවටෙන්න. නමුත් මේක මේ රැවටිල්ල කවදත් සංසාරේ කෙරෙන මේකට අමුතියෙන් මුදල් නොගෙව්වා. මේ රැවටිල්ල තමයි විඥාණය කියලා කියන්නේ. මොකද හිතේ මේ විඥානයේ ස්වභාවය නැති දෙයක් ඇති හැටියට පෙන්눔 කරනවා. ඒක බුදු පියාණන් වහන්සේ උපමාවට දක්වලා තියෙන සතර මං සංදීයක විඥාකාරයේ විඥාවක් දැක්වීමේදී මා පෙන්වන ඇති හැටියට පෙන්වන නැති දේවල්. ඒ මුලා වුණු අය ඒක දැකලා හා හූ කියලා සතුටු වෙනවා. නමුත් මෙතන ඇති දෙයක් නැහැ. නිස්සාර. උනේ හරයක් නැත, අරටුවක් නැත. කියන අවබෝධය තමයි අවසානයේදී කෙනෙකුට ඒ බුදු පියාණන් වහන්සේ නිවන හැටියට දක්වන්නේ. මේක සාමාන්‍ය ලෝකයා හිතාගන්නේ දැන් නිවන කියන එක යම් කිසි අමුතු ලෝකයක් හැටියට. අර මායාට නොපෙනෙන තැන ඕකයි. මායාට නොපෙනෙන තැන කියලා කිව්වේ ඒ චිත්ත tattya. ඒ කියන්නේ මැරෙන අවස්ථාවේදී කෙනෙක් අර අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කර ලෝකෝත්තර tattya මේ ජීවිතයේදී ලබා ගත්තා නම් අරහත්වෙන් ඒ තැනත්තාගේ මරණ අවස්ථාවේදී මායා අදිනකොට තමන් මේ පැත්තට අදින්නේ නැහැ. ඒ වෙනුවට මායා අදිනව නම් මේක ඔබේ නම් ගන්න කියලා වගේ අතහරිනවා. අතහරිනකොට අර ශෝක සන්තාප විලාප කිසිවක් නැහැ. ඔතනයි යෝක තහස තියෙන්නේ. මේක මහා පුදුම විසඳුමක් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ. අදිනකොට අතහැරීම. මේ අතහැරීම මෙලොවම පළමුවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂ කරන මාර්ගය තමයි විදර්ශනා ඥාන කියලා කියන්නේ. අර අනිත්‍යතාව තුලින් ඒක දකින්නේ. අනිත්‍යතාව කියන වචනේ තුල මහා ගැඹුරක් තිබෙනවා. අනිත්‍යතාව කියලා කියනකොට අපි මේක ටික කලක් තියෙනවා කියලා හිතා ගන්නවා. අවුරුද්දක් නෙවෙයි මාසයක්. මාසයක් නෙවෙයි දවසක් ඔය විදිහට කියලා. අන්තිමට බලනකොට මේක මේකත් විනිවිද දකින්න සිද්ධ වෙනවා. ඇතීම් නැතිවීම දෙක තුලින්. ඒක ඊළඟට ප්‍රත්‍යක්ෂයට නැගින්නේ කොහොමද? ඊළඟට මේ ඇතිවීම නැතිවීම වලට වඩා වේගයෙන් ඒ දෙක බලමින් හිටියේ කෙනාට ඊළඟට ශීඝ්‍රයෙන්, තාම ශීඝ්‍රයෙන් මේවා බින්දෙන යනවා පේනවා. දැන් අර ස්වාමීන් වහන්සේට අර පෙන පිඬ දැකලා මේ ශරීරයට උපමා කරේමක් නිසාද උන්වහන්සේට පෙනී ගියා මේ ශරීරය ඇති වෙනවටත් වැඩි වේගෙන් වගේ මේක මිදිලා යනවා. ඒ තරම් මේක නිතර නිතර බිඳී යන වැඩියක්. මේ බිඳී යන ස්වභාවය සාමාන්‍ය පීවි ඇසට පෙනෙන්නේ නැහැ. අර අපි කලින් සඳහන් කළ ආකාරයට මේක අනුදක්නාදීන් දැක්කත් ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙවෙයි. ඒක විද්‍යාගාරයේ දැක්කත් ගෙදර ආවට පස්සේ මතක නැහැ. ඒක නිසා මේක ප්‍රත්‍යක්ෂ දෙයක් වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මේක අර සමාධියෙන්, උපේක්ෂාවෙන්, ඒකාග්‍රතාවෙන් සකස් වුණු සිතටයි මේක. මාර්යාගේ අර මල්සර කපා හරිනවා කියලා කිව්වෙත් ඒකයි. අර මෙනෙහි කිරීම තුල තිබෙන්නේ මෙන්න මේ දෙකයි, උපේක්ෂාවයි ඒකාග්‍රතාවයි. සමාධිය තුලින් ලබා ගන්න ඒකාග්‍රතාව. ඒක තුලින් අර සිත ශක්තිමත් වෙනවා, තියුණු වෙනවා. අර පිහියක් උනත් ඒ මොට්ට පිහියකින් කපන්න බෑනේ. ඒක හොඳට තියුණු කරගන්න ඕන. තියුණු කරගෙන ඊළඟට ඒක අර උපේක්ෂාව ඒක හරියට එල්ල කළා එතන නොසැලී නොවිසිරි තබා ගන්න ආකාරයක් තිබෙන උපේක්ෂාවේ. ඔන්න ඒ දෙක තුලින් තමයි අර විදර්ශනා ප්‍රඥාව මතු කරගන්නේ. ඒ ප්‍රඥාව ක්‍රමානුකූලව අර ඇතිවීම නැතිවීම දෙක ඊළඟට ඒක තුලින් ඊළඟට බිඳී යනවා. ශීඝ්‍රයෙන් බිඳී යනවා පේනවා. බිඳි බිඳි යනකොට තේරෙනවා මේ බිඳි බිඳි යන දේ මම මොකටද අල්ලගන්නේ කියලා. බිඳි බිඳි යන දෙයක් අපි හිතමු දිරච්ච වැටක්. දිරච්ච වැටක් අල්ලගත්තට පස්සේ ඒ වැට ඒක ඒකම වැටෙනවා. ඒ වගේම දෙදරන දෙයක්, කම්පණය වෙන දෙයක් අල්ලගත්තාම Tamanṭai ඉම් පීඩාව. ඒ වගේ බුදු පියාණන් වහන්සේ වදාලා මේ එක එකක්ම රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ හැම එකක්ම මේවායි තියෙනවා එක්තරා කම්පන රාශියක්. අන්න ඒ කම්පන හැටියට සලකන්න පුළුවන් අර සංස්කාර කියලා කියන එක. අර අර අල්ලගත්තු අර ඇඳීම් සූදානම් බලාපොරොත්තු චේතනා ප්‍රාර්ථනා ආදී රාශිය නිසාම තමයි අර කම්පන ආදී ඇති වෙන්නේ. ඒ මානසික ගැටුම ඒක තුලින් මිදීමයි විමුක්තිය. මේ නිවන අපි ළඟම තිබෙනවා කියලා කියන්නේ ඕකයි. මේක ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. අවබෝධය ප්‍රඥාව තුලින්. මේක නිකම් ප්‍රඥාවක් නෙවෙයි, මේක අර ප්‍රත්‍යක්ෂ වශයෙන් ක්‍රමානුකූලව යම්කිසි කර්මස්ථානයක් අපි හිතමු දැන් අර කය පිළිබඳව කලකිරීමට නම් කෙස්ලොම් නිය දත්ත ආදී යම්කිසි එයින් කොටසක් නිතර භාවනා මානසිකාරයට යොදාගෙන ඒ තුලින් සමාධි මට්ටමක් ඇති කරගත්තා නම් ඒකෙන් අර කලින් අපි සඳහන් කළ විපල්ලාස කියලා කියන විපරීත අදහස් ඉවත් වෙනවා. සුභ සංඥාව ඉවත් වෙනවා. මේක පිළිබඳ ඇලුම් නැති වෙනවා. එවෙනුවට ඒක යථා තත්ත්වය අවබෝධ වෙන පටන් ගන්නවා. ඒ විදිහට ඒ අසුභ හැටියට මෙනෙහි කරනවා. එහෙමත් නැත්නම් මේක ධාතු හැටියට මේ හැම එකක්ම මේ ශරීර කූඩුවේ ඇතුල් වෙන දේවල් ඒ වගේම අවට තිබෙන දේවලුත් අර පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ මහ පොළවේ වතුරේ ගින්නේ හුළඟේ අපි දකින යම්කිසි ලක්ෂණයක්. මේකත් ගති ස්වરૂප පමණයි. මේවත් අපි හඳුනාගන්නේ අර අන්ධ පුද්ගලයා අතපත ගාල දැනගන්නවා වගේ අපි මේක මේ පඨවි ධාතුවද කියලා දැනගන්නේ මේක තද නිසා. ඒකත් මේ ශරීරයට දැනින්නේ. ශරීරය තුලිනුයි අපි ඒක අවබෝධ කරගන්නේ. මේක තද දෙයක් කියලා. මේක වැగిරෙන සුළු දෙයක්ද? මේක උණු වෙන උණුසුම් ඇති දෙයක්ද? ඊළඟට මේක සෙලවෙන ස්වභාවය, පිම්බෙන ස්වභාවය ඇති දෙයක්ද? මේ ධාතු හතර මේ අපේ ශරීරය තුල තිබෙනවා. පඨවි ධාතුව දැන් වැඩියෙන් පවතින කොටස් හැටියට සැලකුවොත් කෙස්ලොම් නිය දත්ත ආදී ඒවා තුල තිබෙනවා මේ තද බව පිළිබඳ හැඟීම මතු කර ගන්න පුළුවන් ඒක තුලින්. ඒවා අල්ලනකොට ඒ තද බවක් තිබෙනවා, තද බුරුල් බව ආදී. ඒ වගේම මේ වැగిරෙන ස්වභාවය, දියාරු ස්වභාවය, කෙලසෙම් සොටු මුත්‍රා ආදී ඒවායේ අපිට දැනෙනවා මේ ශරීරය තුල මේ ආපෝ ධාතුවක් තියෙනවා. ඊළඟට කුසගින්න තුලින් උණ ගැනීම ආදිය තුලින් දන්නවා මේ තේජෝ ධාතුව. ඒ වගේම වායෝ ධාතුව මේ ආශ්වාස ප්‍රශ්වාසය. ඉතින් මෙන්න මේවා තුලින්මයි බුදු පියාණන් වහන්සේ නිවන මතු කරගන්න දැක්කුවේ. මාර්ගය දැක්කුවේ. වෙන කොහෙවත් යන්න දෙයක් නැහැ මේ ශාරීරිය තුලම. ශරීරයත් ඊළඟට අපාවට තිබෙන. මේ ගසුත් බණ කියනවා. මේ විදිහට මේ සැරසිලා කිව්වේ නැති වුණාට මොකද මේ ගස් කොළ මල් ගෙඩි මේ හැම එකක්ම බණ කියනවා. නමුත් මේවට කන් දෙන්නේ නැහැ. බුද්ධ කාලේ නම් ඒ අය කන් දුන්නා මේවට. ඒ විදිහට තමයි ඒ අතීතයේ සංඝයා වහන්සේලා අර කැලෑවකට ගිහාම ඒ ලැබෙන විවේක කාලය තුල ඒ තිබෙන පොත් කියවනවා. ගස්වල තියෙන පොත් බණ පොත්. ගංගාවල මේ තියෙනවා බණ. ඒව තමයි මේ මෙතන දැක්කුවේ ඒ සංඝයා වහන්සේ රය ගංගාවේ ඒ ගලාගෙන යන ඒ බණ පොතක් කියෙව්වා. ඔන්න ඒ විදිහට මේ ලෝකයේ යථා තත්ත්වය මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය කොතෙකුත් දකින්න ලැබෙනවා. ඒවා තුලින් මේවා මතු කර ගැනීම තමයි විදර්ශනා ප්‍රඥාවට අයිති දෙයක්. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒ විදිහට කල්පනා කරලා බලනකොට දැන් මේ හැම එකක්ම මේ සංස්කාර මේ ශරීර කූඩුව පිළිබඳව තිබෙන ඇලුම් නැති කර ගැනීමෙන් මේක විනිවිද දැකීමෙන් තමයි අර මායයට නොපෙනෙන තැන කියලා දක්වන ඒ උතුම් උත්තරීතර ලෝකෝත්තර සත්‍ය නිවන ඒ විමුක්තිය කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ මේ ලෝකයේදී මේ සිත එනිමුක්ත තත්ත්වයට පත් කරගත්තනම් ඒ තැනත්ත තමයි නිවුණා කියලා කියන්නේ. එනිවීම එතෙක් තිබෙන්නේ දැවීමක්. අන්නේ නිවීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම තමයි මේ ධර්මයේ පරමාර්ථය. එතකොට මේ පින්නතුණුත් කල්පනා කරගන්න ඕනේ එදිනදා ජීවිතයේදී මේවා කල් දමන්නේ නැතිව මේ අපේ මේ ශරීර කූඩුව අපි නිතරම ගෙන යන මේ ශරීර කූඩුව තුලම තිබෙනවා. වෙන එකක් තබා හැම බුදුවරයෙකුටම බුදු වීමට උපකාර වුණු මේ ආනාපාන සති භාවනාව ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් මේකද කියන්නේ මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයයි. මේ ආශ්වාස ප්‍රශ්වාස කියන ධර්මතාව ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් අපිට මේක හිතා ගන්න පුළුවන් මේ අපේ දීර්ඝ නිෂ්ඵල සංසාර දිවිල්ලේ දිවිල්ල තුලින් ඇති වුණු හතිය වගේ මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක. ඇත්ත වශයෙන් පින්වතුනි ආනාපාන සතිය කියලා කියන්නේ හතිය නෙවෙයි. වරදවල වටහා ගන්න එපා. සතිය කියලා කියන්නේ සිහියයි. නමුත් ආනාපානය කියලා කියන ආශ්වාස ප්‍රශ්වාසය හරියට මේ සංසාර දිවිල්ල තුල ඇති වෙච්ච ජවය හතිය පෙන්눔 කරන දෙයක්. මේක තුල ගැබ් වෙලා තිබෙනවා මේ සංසාර දුක පිළිබඳ පණිවිඩය. ඒකයි මේ ආනාපාන සතියින් බුදු වෙනවා කියලා කියන්නේ. මේක මේ ආශ්වාස ප්‍රශ්වාසය තුල කයානුපස්සනාව කියලා කියන කයානුව බැලීම ඒ සතිපට්ඨානියක් තිබෙනවා. වේදනානුපස්සනාව කියලා කියන වේදනාව පිළිබඳව අවබෝධ කරගැනීමේ ශක්තියක් තියෙනවා මේ ආශ්වාස ප්‍රශ්වාසය තුලම. සිතෙහි චිත්තාචාරය සිත හැසිරෙන ආකාරය අවබෝධ කරගැනීමේ ඒ රහසක් මේ ආනාපානිය තුල තිබෙනවා ආශ්වාස ප්‍රශ්වාස දෙක තුල. ඊළඟට ධම්මානුපස්සනාව කියලා කියන ඒ සිතට එන අරමුණු පිළිබඳව ඒ වායේ යථා තත්ත්වය අවබෝධ කරගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ අනුව අපි බලනකොට අපිට කල්පනා කරලා බලනකොට මේක මේ සංසාර මේ ජවයේ මේකේ හතිය වගේ මේ ආස්වාස ප්‍රස්වාස දෙක මේ හතිය සංසිඳවා ගැනීමයි. දිවිල්ල නතර කරලා එක තැනක වාඩි වෙලා මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසයට හිත යෙදීම කියලා කියන්නේ පින්වතුනි මේ සංසාරික ජවයේ ඇති අරගෙන ආපු හතිය අරගන්න එකයි. මේ හතිය අරගන්නේ මේ ආස්වාස ප්‍රස්වාසය සියුම් කර ගැනීමෙන් උත්සාහ කළා නෙවෙයි. සංසුන්ව ඉඳගෙන ඒකට හිත යොදනකොට මේක නොසන්සුන් වෙන්නේ විතර්ක ආදීන් හිතවිලි හිත දුවනවා. හිත අර කලින් අගත්තු කෙලෙස් අරමුණු වලට දුවන ස්වභාවයක් තිබෙනවා. ආනාපාන සති භාවනාවට එකපාරටම ඉඳගත්තු කෙනා ඒක එපා වෙන තරමට මේ විතර්ක ජාලාවල් ගලාගෙන එනවා. නමුත් ක්‍රමානුකූලව ඒකට උපකාර වෙන අර මූල කර්මස්ථාන හැටියට දක්වන බුද්ධානුසුති, මෛත්‍රී, අසුභ, මරණ සති ආදී ඒ චතුරාරක්ෂාවෙම වඩලා ක්‍රමානුකූලව වඩලා ආනාපාන සතියට ඉඳගත්තු පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් කරන්නේ මොකක්ද? අර ආශ්වාස ප්‍රශ්වාසයට මෙනෙහි කිරීමෙන්, සියුම්ව මෙනෙහි කිරීමෙන්, එහෙම නැත්නම් ඒකට සතිය පිහිටුවීම, ඒ තුල සතිය රඳවීමෙන්, විතර්කවලට ඉඩ නොතැබීමෙන්, මායාවගේ ඊතල කපා හැරීමෙන් අන්න ටිකෙන් ටික අර ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳනවා. සංසිඳනවත් එක්කම වැටහීම නුවණ ප්‍රඥාව තියුණු වෙනවා. අන්නේ ඊළඟට විදුරු මිනා වගේ වජ්‍රමාණික්‍ය වගේ වෛරෝඩිය වගේ අර විදර්ශනා ප්‍රඥා ක්‍රමානුකූලව උදේබ්බේ භංග ආදී වශයෙන් ඒවා වැඩිලා ගිහිල්ලා තමයි යම් කිසි අවස්ථාවක මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය මේක තුල තිබෙන මේ ආස්වාස ප්‍රස්වාසය ගැනීමේ ඔරොත්තය පවා මේ සූදානම අරඬීම් තුල තිබෙන සියුම් සංසාරික බන්ධන අවබෝධ කරගෙන යම්කිසි අවස්ථාවක අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන මාර්ගඵල ප්‍රතිවේදයෙන් කෙනෙකුට පුළුවන් වෙනවා. මෙන්න මේ ශරීර කූඩුවෙන් මිදිලා අර විමුක්ත සිත ඇති කරගන්න. ඒ විමුක්ත සිත ඇති කරගත්ත නම් ඒතනැත්තා එතන ඉඳලා ඒ නිවීම ඇති කරගත්ත නම් ඒතනැත්තාගේ ජීවිත කාලය ඒ අතීතයේ රැස් කරගත්තු කර්ම වේගාණුව ගෙව්වට මොකද මරණ අවස්ථාවේදී අර මාරය අදිනකොට කම්පනයක් සිදුවන්නේ. බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය ගැන සඳහන් කරනකොට අපි සමහර කෙනෙක් වරදවල වටහා ගන්න පුළුවන් මාරය ඇවිල්ලා ආරාධනා කළා ඒක නිසා බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවයි. නමුත් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑව අවස්ථාවේදී ඒ සිත සම්පූර්ණයෙන්ම විමුක්ත සිතක් නිසා ඒකෙන් ශාන්තිය සිත ශාන්ත සත්වයකින් වූයේ උන්වහන්සේ පිරිනිවන් පෑවේ. අන්නේ ශාන්තිය සාමාන්‍ය ලෝකේ ඒ ලෝක සත්‍යය තුල නැ. කෙනෙක් මැරෙනකොට කොයි තරම් වද වේදනා රාශියක් මැද විලාප කියලා ඒ තමන්ගේ ඥාතීන් පිළිබඳ හිතිවිලි අරගෙන ඊළාට මැරිලා ගිහිල්ලා නැවතත් ඉහිලා උපදින්නේ කර්මානුරූපව තවත් තැනක. ඉතින් ඒක ඒ විදිහට දිගට දිගට මේ සංසාරයේ අර ඕකට තමයි කියන්නේ ධර්මයේ දක්වන්නේ කම්ම වට්ට කිලේශ වට්ට විපාක වට්ට කියලා. අර මායාව විදින ඊතල ඒ මල්සර වලට අහු වෙලා නොයෙකුත් විදිහේ කර්ම රැස් කරගන්නවා. ඒ කර්මවල විපාක වශයෙන් ඊළඟට ශරීර කූඩු ඇති වෙනවා. අර අවිද්‍යාව තෘෂ්ණාවත් නිසා ඇති කරගත්තු විදිහට ශරීර කූඩු ඇති වෙනවා. ඇති වෙන ශරීර කූඩුව පාසා අන්න මායාට හොඳ විනෝදයක්. මායා අදිනවා ඊළඟට අදිනකොට මේ ශෝක සන්තාප භය සන්ත්‍රාස මැද්දේ විලාප කියගෙන මැරෙනවා. ඔන්න ඕකයි දුක කියලා කියන්නේ. මේ මායා කියන මේ වචනය යොදන්නේ මොකටද? මේ ලෝකයා තුල තිබෙන ගැබ්බෙලා තිබෙන තමන් අඳුනගත්තේ නැති අවිද්‍යාවත් තෘෂ්ණාවත් මේ දෙක තමන්ට හිතට වැටෙන ආකාරයකට අරමුණු කරගෙන මේ නිර්වාණ ගමන මේ නිවනට දක්වා යන ගමන කරගෙන යාමටයි බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ මාර කියන වචනය යොදලා තිබෙන්නේ. මාර දිව්‍ය පුත්‍ර කියලා කොටසපුත් සිටිනවා. නමුත් මෙතන මේ තිබෙන්නේ මේ බොහෝ විට යොදන්නේ මාරයා කෙලෙස් මාරයා කියලා යොදන්නේ ඒක අර හිතට වැටෙන ආකාරයට. ඒ විදිහේ යම්කිසි ධර්ම ආරම්මණයක්වත් ඉදිරිපත් කරේ නැත්නම් උත්සාහයක් එන්නේ නැති නිසා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මේක මැදුම් මාර්ගයකින් නිකම් ඉඳලා හරියන්නේ නැහැ, දඟලලා හරියන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක දේවතාවෙක් ඇවිල්ලා ඇහුවා නිදුකාණෙනි ඔබ කොහොමද මේ සැඬ වතුරෙන් එතර වුණේ කියලා. සැඬ වතුර කියලා කිව්වේ මේ සාංසාරික මේ කෙලෙස් සැඬ වතුර. මේ සැඬ වතුරෙන් එතර වුණේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරෙන් එතර වුණිමි කියලා. නොනවතිමින් කිය නැවතුණත් දැන් සැඬ වතුරක තහවුරුච්ච පුද්ගලයා කර කියා ගන්න දෙයක් නැහැ කියලා එකපාරටම නැවතුණොත් ඒත් මරණය. දඟලුවොත් ඒත් මරණය. ඒ වෙනුවට ක්‍රමානුකූලව ඒ සැඬ වතුරෙන් බේරීම සඳහා ක්‍රමානුකූලව නුවණින් උත්සාහයක් දරනවා. අන්න ඒ විදිහේ මාර්ගයක් තමයි බුදු පියාණන් වහන්සේ විදර්ශනා මානසිකාරය හැටියට දැක්වේ. අන්න ඒක නිසා මේ පින්නතුන් අද මේ වටිනා පෝය දවසේ මේ තමන්ගේ මේ සංසාර දුක කෙලවර කර ගැනීමට උපකාර වන ඒ බුදු පියාණන් වහන්සේගේ බණපදයක් ආශ්‍රයෙන් යම්කිසි විග්‍රහයකට විවරණයකට කන් දුන්නා. මේ තමන් කල්පනා කරන්න ඕන මේවා මේ බණ කියන එක සාමාන්‍ය අසලා මේ නවතින්නේ නැතුව එදිනදා ජීවිතයේ හැකි තාක් දුරට මේවා කල් දමන්නේ නැතුව එදිනදා ජීවිතයේ ප්‍රත්‍යක්ෂ කරගත හැකි අන්දමටයි බුදු පියාණන් වහන්සේ මේවා දක්වා වදාලේ. මේ සංඝයා වහන්සේලා පමණක් නෙවෙයි ගිහි පින්වතුන් ඒ පින්වතියන් උපාසක උපාසිකාවන් බුද්ධ කාලයේ තින් මෑතක් මේ ධර්ම මාර්ගයට නැඹුරු වෙලා ක්‍රමානුකූලව ඒ භාවනාව වඩලා සමාවිත සංඝයා වහන්සේලාට කලින් මේවා ප්‍රත්‍යක්ෂ කරගෙන සිටි බව ඒ ධර්ම කතා වලින් සඳහන් වෙනවා. අන්න ඒක නිසා මේ පින්වතුන් උත්සාහවත් වෙලා අද දින මේ දසු මේ ධර්ම කාරණා මේවා ඥාන සම්භාරයක් හැටියට තන්පත් කර ගැනීම හැටියට නොවේ විදර්ශනා වශයෙන් මේ තමන්ගේ අර වජ්‍රමාණික්‍ය තියුණු කර ගැනීමට විදර්ශනා ප්‍රඥා දියුණු කර ගැනීමට මේවා උපකාරකයක් කරගන්න මේවායේ ප්‍රායෝගික අගය ගැන කල්පනා කරලා මේ ප්‍රයෝජන ගන්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අද වැනි දවසක මේ පින්වතුන් මේ සුළු කාලයක් නමුත් ධර්මාශ්‍රමණය කළා. ඒ තුල තිබෙන්නේ තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් ඒ ශ්‍රද්ධාව අනුව ගිය වීරියත් ඒ වීරිය අනුව මේ මතු කරගත්තු සතිය කියලා කියන සිහියත් ඒ සිහියත් අනුව ඇති කරගත්තු මේ ධර්මයට සිටියමු කිරීම වශයෙන් ඇති කරගන්න සමාධියත් ඒ සමාධිය තුළින් යම්කිසි වැටහීමක් ඇති වෙනවනේ ඒ ප්‍රඥාවත් කියන මේ තම තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මේ ධර්මයේ වටිනා කොටස් වටිනා ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පිළිබඳව යම්කිසි හැඟීමක් ඇති කරගන්න පුළුවන් වුණා. අද දින එතකොට මේ පින්නතුන් සතුටු වෙන්න ඕන මේ විදිහට මේ කරන ප්‍රයත්නය තුළින් තමයි අපිට යම්කිසි දවසක මේ භයානක සංසාරයෙන් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ ශෝක සංසාප ආදී මේ හැම එකකින් මිදලා උතුම් වූ අමා මහ නිවනට සාක්ෂාත් කරගන්න පුළුවන් මේ ශාන්තිය මේ පින්නතුන්ටත් මේ ජීවිතයේදීම කල්නෑව ලබා ගන්නට ශක්තිය බලය ලැබේවා කියලා අපි හිතා ගන්න ඕනේ. ඒ වගේම මේ ශාසනික වැඩ කටයුතු වලට නිතිපතා අපට නොපෙනෙන නමුත් අතදී ඒ කටයුතු වලට උපකාර කරන ඒ දිව්‍ය බ්‍රහ්ම රාජයින් ඇතුළේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් මේ පින් අනුමෝදන් වීමෙන් අපේ මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයේ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ශාසනයට අපට ආරක්ෂාව සැලසෙමින් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා. ඒ වගේම අවිචේ පටන් අකනිතා දක්වා වූ අපගේ ඥාතීන් ඇතුළු සියලු යම් තාත් පින් කැමති නිවන් කැමති සත්‍යෝ වේදේ හැම දිනක්මත් මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයේ අනුමෝදන් වී මේ භයානක සංසාරින් අත් මිදී උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කින් ප්‍රාර්ථනා ඇති කරගෙන මේ ගාථා කියලා
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.